මම මේක කරනවා කියලා කරන දෙයක් නෙමෙයි මේ මාර්ග කෘත්‍ය කියන්නේ. මම මේක කරනවා කියලා මම මේක කරනවා කියලා කරනවා නෙවෙයි. වෙනවා. එහෙම කරන්න ගියොත් මම ඉන්නවනේ. මම රූප නැතුව ඉන්නවා. රූප දකින්න නැතුව ඉන්නවා. නේද? මම ඉන්නවා. කරන මම. ඒක අපහු සක්කාය දිට්ඨිය. ඒතකොට ඒ සක්කාය දිට්ඨිය කියනක දකින්න එකයි මේ කරන්නේ. සක්කාය දිට්ඨිය කියන එක දකින්නේ ප්‍රඥාවෙන්. මම කරනවා නෙවෙයි. මම කරන දෙයක් නෙවෙයි මේක. ඒ දකින්න ප්‍රඥාව ඇති කරගන්න තමයි ධම විමසන්නේ. ධම විමසනකොට විමසනකොට බුදුහාමුදුරුවෝ කියපු දේ ඇහෙනකොට අපේ ප්‍රඥාව වැඩෙනවා. කරට ඒ ප්‍රඥාව දිනු කර ගන්න ඕන ටික තමයි අපි කරන්නේ. නැතුව දැන් මාර්ගේ වඩනවා කියලා මම දෙයක් කරනවා නෙවෙයි. ඒතර මේ සාකච්ඡාව විදිහට කරන්නේ බුදුහාමුදුරුවෝ කියපු අර්ථය මතු කර ගන්න තව තව විමසන. ඒ විමසීම එන්න තමයි සාකච්ඡා කරන්න. හරි? ତତେ ଏକେଲି ପ୍ରଜ୍ଞାରେ ଭାବିତେ ତମାଇ ସିଦ୍ଧ ହେବେ। ପ୍ରଜ୍ଞାରେ ଭାବିତେ ସିଦ୍ଧ ହେବା। ଏ ପ୍ରଜ୍ଞାରେ ଭାବିତେ ସିଦ୍ଧ ବେନ୍ନେ ଆପେ ପ୍ରଜ୍ଞାବ ତିବୁନତ୍ ନେ। ଆନେ ପ୍ରଜ୍ଞା ବଡେନ୍ନେ କହମଦ ଆପି ବୁଦ୍ଧ ରଜାନନ ମହାନିସ୍ସେଗେ දහම අහනවා මාඩි බුදුරජාණන් වහන්සේගේ දහම අපි නුවණින් විමසනවා ආයයි විමසනවා අපි දන්නවා කියලා හිතුවට දහම ඇහිලා නැහැ දහම දන්නවා කියලා ඇහුවට ඇහිලා නැහැ ඒ කියන්නේ මේක දකින්න දකින්න පේන්නේ මේ ධර්ම කියලා අහලා තියෙන වෙන දෙයක්. ඊතර වෙන කෘත්‍ය ඇහිලා නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඊතර වෙන කෘත්‍යයක් කියලා දෙන්නේ. තව දෙයක් මේක කියලා ලැබෙන්න නෙමෙයි. මට මේක කියලා ලැබුණා නම් ඒක ඊතර වෙන කෘත්‍ය නෙවෙයි. ඒ ධර්ම ඇහිලා නැහැ. ධර්ම ඇහෙන්න නම් මොකද වෙන්නවා මම කියන්නේ තව දෙයක් ලැබෙනවා නම් බෑ බුදුහාමුදුරුවෝ කියන්නේ මේකයි කියලා ලැබෙනවා නම් ඒක ධර්ම නෙවෙයි. ඒකට අපි දක්ෂ වෙන්න ඕන බුදු කෙනෙක් පෙන්වන අර්ථය මේකයි. ඒක ඉන්නේ නුවණේ ඥානයේ කියන ඒ ඥාණයට තමයි තේින්නේ මේක බුදු කෙනෙක් පෙන්වන දෙයක්ද නැත්නම් කාගේ හරි අදහසක්ද. බුදුහාමුදුරුවෝ කිව්වේ මේකයි කියලා අපිට එක්කෙනාගේ අදහස් නෑ. හරියටම බුදුහාමුදුරුවෝ පෙන්වුවේ කරන්නේ ඒක ඊතර වෙන කෘත්‍ය ඊතර වෙන මාර්ගය වෙන්න ඕන. එතර වෙන මාර්ගය කියන්නේ මට තව දෙයක් ලැබුණා අවබෝධ වුණා එහෙම කතාවක් නෙවෙයි. අපි ධර්ම අහලා තියෙන්නේ තව දෙයක් අවබෝධ කරගන්න. ඒක සක්කාය නිරෝධ ධර්ම නෙවෙයි. බුදු කෙනෙක් පෙන්නන්නේ සක්කායයි සක්කාය නිරෝධය. එකයි එක පෙර නොඇසු විරු ධමයක් වෙන්නේ. ඒකකට ඒ ධම කියා දුන්නේ ඒ කාලේ විමුක්තිය හොයපු අයට. මේ තමන්ට තියෙන ප්‍රශ්න නැති කරගන්න එන අයට නෙවෙයි. ඇත්තටම මේ දුකයි කියලා දැකලා දුක නැති කරගන්න උත්සාහ කරපු පිරිසක් හිටියනේ. අන්න ඒගොල්ලන්ට තමයි බුදුදහම බුදු කෙනෙක් දේශනා කරන ධර්මයේ වැදගත්කම පේන්නේ ඒ හොයන අයට. ඒ කියන්නේ එහෙමයි ඇත්තටම කිව්වොත් දැන් ඒ කාලේ බුදුදහම ඇහෙන්න කලින් එහෙමයි හිටියන්නේ. බුදුදහම ඇහෙන්න නැතුව දුක නැති කරන්න උත්සාහ කරපු පිරිසක් හිටියා. ලංකාවේ ඉන්නවද එහෙම අය? නැහැ. බුද්ධාගමේ නොවන දුක නැති කරන්න උත්සාහ කරන පිරිස? නැහැ. එහෙම නැහැ. එතකොට මේ අපි වගේ අයට නෙමෙයි බුදුදහම බුදු කෙනෙක් දේශනා කරන්නේ. බුදු කෙනෙක් බුදුදහම දේශනා කරන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නේ විමුක්තිකාමීන් විමුක්තිය හොයන නිවන හොයන පිරිසක් දුක නැති කිරීම හොයන පිරිසක් ඉන්න සමාජයකට තමයි ඒගොල්ලන්ට හොයාගන්න බැරි වුණ දහමක් දේශනා කරන්නේ. හොයන්නේ නැති පිරිසට ඒක වැදගත්කම තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඇත්තටම නිවන හොයන්නේ නැති පිරිසකට ඇත්තටම කියන්නේ දැන් අවංකව කියන්නේ දැන් බුදුදහම ඇහෙන්නත් කලින් මේ දහම බුදුදහම ඇහෙන්නත් කලින් දහම හොයන පිරිසකට දැන් අපි බුදුදහම ඇහිලානේ හොයන්න හදන්නේ අපි ඒ බුදුදහම ඇහිලානේ හොයන්න හදන්නේ. දැන් එහෙම නැතුව ඇත්තටම හොයන අය කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවේ බුද්ධාගමේ අය නෙවෙයි. මගපල ලැබුයි. හැබැයි මේ පිරිස දුක නැති කිරීම නැත්නම් නිවන හොයන පිරිසක්. එහෙම හොයන අයද තමයි මේ ධර්ම වැටහෙන්නේ. දේශනා අපට වෙලා තියෙන්නේ අපි බුදුහාමුදුරෝ මෙහෙම කියනවා කියලා අහල් මේ බලෙන් මේක තේරුම් ගන්න හදන අපිට අවංක උත්සාහය ඇවිල්ලා නෙවෙයි. ඒ අවංක උත්සාහය නෙවෙයි බුදුදහම ඇහෙන්නේ නැතුවත් මේ දුක නැති කරන්න උත්සාහයක් තියෙන්න ඕනේ. මේ අපි ඉන්නේ දුකක කියලා දැකලා සිද්ධාර්ථ කුමාරයාට ඇයි හොයන්න හිතුනේ? මොකද්ද මේ හොයන්න හිතුනේ? ධර්ම සතර පෙරනිමිති දැක්කහම ජානමතිකෙන් අහනවා මේ කවුද? නේ අර වයසට ගිය කෙනෙක්. ලෙඩ වුණ කෙනෙක්. එතකොට ඒව දැක්කහම මොකද්ද අහන්නේ? මටත් ඕක වෙනවද? දැන් මාත් වයසට යනවාද? එතකොට චන්නාමති දන්න ටිකෙන් කියනවා ඔව් අපි හැමෝම වයසට යනවා. බවහන්සකත් ඒකෙන් බේරෙන්න බෑ. එතකොට මොකක්ද වෙන්නේ? දැන් මේ මෙච්චර සැප තිබුණට වයසට යන එකෙන් මිදිලා නෑ. ලෙඩ වෙන එකෙන් මිදිලා නෑ. මැරෙන එකෙන් මිදිලා නැහැ. එහෙනම් මේ සැපයි කිව්වට වැඩක් තියෙනවද? නේ. දැන් ගොඩක් අත්දකින්නනේ මේ සැපයි කියලා කරපු වැඩ කොහොම දැන් වැඩක් තියෙනවද? වයසට යන එක නැවතිලාද? දැන් අර තරුණ කාලේ වගේ එහෙම කරන්න බෑ නේ. දැන් කට්ටිය ඉතින් ගණන් ගන්නෙවත් නැහැ නේද?
දැන් සර් සොද්දෝදන් රජුගේ වයසට ගිහිල්ලානේ තිබුණේ සිද්ධාර්ථ කුමාර දකින්න කොට. එතකොට ඇයි තාත්තලා ඉස්සර ගිහිල්ලා කියලා දැනුන්නේ නැත්තේ?
වයසට ගියා කිව්වට සොද්දෝදන් රජුරන්ට ඇවිදින්න බැරුවද හිටියේ? හැරමිටියක් ගහගෙනද හිටියේ? නැහැ. නැහැ රජකමක් කරපු රජ්‍යරු කෙනෙක්නේ නේද? නෑ රජ කෙනෙක් දැක්කහම මේ දුකයි කියලා පේනවද? මේ දුකෙන් ඉන්නා කියලා පේනවද? ඒ වයසට යෑම නෙවෙයි නේද? ඒ වගේ කෙනෙක් දැක්කහම හිතන්නේ මාත් ওই වයසට ගියා නම් හොඳයි රජ කෙනෙක් නේද? රජ කෙනෙක් කියන්නේ නිකං කෙනෙක් නෙවෙයි. හොඳට යුද්ධ කරන්න පුළුවන් එහෙම ශක්තිය තියෙන ඒ වගේ අය. මේ කාලේ රජවරු තියෙන. හරි. ඒ වයසට ගියාම දැක්කට මේ ඔක දුකයි කියලා හිතෙයිද? රජ කෙනෙක් දිහා බලලා. නෑ. එතකොට හිතෙන්නේ මටත් දැන් සිද්ධාර්ථ කුමාරයාගේ තාත්තානේ. ඒක ලොකු වයසන්නේ.
දැනෙන්නේ
ඊට වඩා අර මහලු ඇවිද ගන්න බැරි නේද? තනියෙන් හිට ගන්න බැරි කෙනෙක්. තමන්ගේ වැඩ තමන්ට කරගන්න බැරි මට්ටමේ කෙනෙක් දැක්කොත් එතකොට නේද ප්‍රශ්නේ තියෙන්නේ? දෙන්නෙක් විතර දෙපැත්තෙන් අල්ලලා නැගිටවන්නේ ඇවිද්දවන්නේ ඒ වගේ කෙනෙක් දැක්කොත් එතකොට එනවා නේද මාත් මේ වගේ තත්ත්වයට පත් වෙයිද කියලා සැපක්ද බයක්ද එන්නේ? බය. මාත් සුද්ධෝදන රජුරෝ වගේ රජ වෙයි කියලා හිතුණොත් බයක්ද එන්නේ? ආසාවද? හරි. ඒ මට්ටම නෙමෙයි නේ. එතකොට හොඳටම ලෙඩ වෙලා ඉන්න ලෙඩෙක් දැකලා මාත් මේ වගේ ලෙඩ වෙයි කියලා හිතුණොත් කැමැත්තක් දෙන්නේ බයක්ද?
බයක්.
එතකොට ඒවා දකින්නකොට ජන්මයෙන්ම අහුවේ මේ කවුද? එහෙම දැකලම නැහැ. හරි. ඊළඟට අහන්නේ මටත් ඔහොම වෙනවද? ඔන්න ඔය ප්‍රශ්නේ අපි අහන්නේ නේද? දැන් ලෙඩ බලන්න නම් දුවගෙන යනවා. අනේ අරයා ලෙඩ වෙලා කෝල් එකක්වත් දෙන්න ඕන බලන්න යන්න ඕන අපව මේව අල්ලගෙන යනවා. ඉතින් ලයාට කොහොමද කියලා අහනවා මම. මටත් අහම වෙයිද කියලා අහනවා. මටත් වෙයි කියලා දන්නා නම් ඇත්ත බලා තියන්න. ඕක බෝ වෙන ලෙඩ යන්න එපා අනිත් අයට යන්න දෙන්නේ. අර කොරෝනා හැදුනහම කට්ටිය බලන්න ගියාද?
නෑ.
අපෝ නෑ. ඇත්ත බලා තියන්න එපා. යනායත් නෝ. අන්න එතකොට පොඩ්ඩක් දැනුණා ගියෝ මටත් ඇති දැන් ලෙඩ බලන්න යනවනේ තෑගි බෝක අරගෙන ලෙඩ වුණා කියපු ගම දැන් හිතනවද මටත් ඔහොම වෙනවා කියලා දැන් නම් කියයි වෙනවා කියලා ඒ බොරුවටනේ එයාගෙන් මටත් මේ වගේ වෙනවා නේද සිදුවත් කුමාරයා ඇහුවේ ඒක ලෙඩ දැකලා මේ මොකද්ද ලෙඩ වෙලා එතනින් නැවතුනේ නෑ දැන් නැහැ තියෙන ඇහුවේ මටත් ඔහොම වෙනවා ඒ කාලේ මිනිස්සු ඇත්ත කතා කරන්නේ ඌ වහන්සටත් ඔහොම වෙනවා කියලා කියනවා අර වයසට ගිහින් නැගිට ගන්න බැරි අතපය වාරු නැති ඉන්නේ මටත් ඔහොම වෙනවා ඒගොල්ලෝ අහනවද ඇහුවේ නැතත් එහෙම වෙනවනේ නේ දැන් අද ප්‍රසන්න වුණා ආවෙ නැත්තේ ඇයි මට ඇහුණා කවුද කියනවාද අසනීප වෙලා දැන් ඒ අහනකොට අනිත් පැත්තට ඇහුවද මටත් ඔහොම වෙනවද එයාට එහෙම වුණාට මට එහෙම වෙන්නේ නැහැ එහෙමනේ හිතේ ඈ කියනකොට නම් හිතරවට ගන්න කියනවා නෑ අපි දන්නවා අපිටත් ඔහොම වෙනවා දවසක කියලා කියන්නේ හෙට එහෙම වෙයි කියලා හිතනවාද? හෙට නැගිට ගන්න බැරි වෙයි කියලා? එහෙම හිතන්නේ නැහැ. වැඩ ඔක්කොම ඉවර වුණා. අනිත් වැඩ තව තියෙනවානේ. මේ අර ළමයි බලන්න මේවා මේවා දේවල් කරන්න ඕනේවා. ඔවා ඉවර වෙලා තමයි මට විද ගන්න බැරි වෙන්නේ. වෙනවනම්. එකක් වෙනවා නම් වෙයි කියලා නෙවෙයිනේ. හරි. එතකොට අර අහලා තියෙනා නේද දේවදූත සූත්‍රය කියලා එකක්. මේකේ මොනවද තියෙන්නේ? ඈ? ලෙඩෙක් දැක්කේ නැද්ද? වයසට ගිය කෙනෙක් දැක්කේ නැද්ද? නේද? මැරුණ කෙනෙක් දැක්කේ නැද්ද? මම දැකලා තියෙනවා. එතකොට හිතුන්නේ නැද්ද මේ මාත් මෙහෙම වෙයි කියලා? දැන් මම අහන්නේ ඒක තමයි. දැන් හිතිලා තියෙනවා ලෙඩ්ඩු කීදෙනෙක් බලන්න ගිහින් තියෙනවා. එහෙල අනිත් අයටත් කියන අපි අර ලෙඩා බලන්න ගියානේ අරය දන්නවද මෙහෙම වෙලා හොඳට හිනාවි වී කියන්නේ. අර මං ගියේ ඒකේ උජාරුව කියනවා නේද? මම මේ තත්ත්වෙ නිහිරද මට ඒක වෙන්න බැරිද? ඒ අදහස ඉන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? ඕන කමක් නැහැ. ඇයි එන්නේ නැත්තේ? තියා. කියනකොට නම් ගියයි. දැන් අපිටත් ලැඩ වෙනවා තමයි. එහෙමකට ඒ එහෙම දැනිලා තියනවා. ලෙඩ උනත් විතරක් කතා කරනවා නිසා ලෙඩේ සමීප වුණා. දැන් මේ වෙනකන් කොච්චර ලෙඩ හැදිලා සමීප වෙලා ඇද්ද? එකක්වත් මතකද? නිකන් මතක් කරන්නවත් කැමති නෑ. මතකත් නෑ. නේ? ඒ කියන්නේ මොකද්ද? ලෙඩ උනත් Tamanට මේක අවබෝධ වෙන්නේ නෑ. ඉතින් අනුන්ගේ ලෙඩකින් කොහොම අවබෝධ වෙන්නේ? තමන්ටම ඕන තරම් ලෙඩ වෙලා ඇතිනේ. ඒ ලෙඩ වුණ වෙලාවට නම් බොහොම දුකයි. කොහොම හරි සනීප වෙන්න හොයනවා. සනීප වෙන්න හොයනවා මිස ආයේ මේ වගේ ලෙඩක් හැදෙයිද කියලා හොයන්නේ නැහැ නේද? නේද? කොහොම හරි මේ ලෙඩේ සනීප කරගන්නවා. ආයේ ලෙඩක් හැදෙන එක නවත්ත ගන්න එහෙම කතාවක් නැහැ නේ. මේ ලෙඩේ සනීප වුණ ගමන් ඒක මතකත් නැහැ. නේද? මම අනිත් ලෙඩ දකින්නකොට න අමුතු જાතියක් වගේ දකින්නේ. මට ඕවා වෙන්නේ නැහැ. නේද? සමහර වෙලාවට හොස්පිටල් වලට දාන දෙන්න යනවා. අරවා මේවා කරන්න යනවා. නිකන්වත් හිතනවාද? ඒගොල්ලෝ ගැන දුක හිතෙනවා මිසක් තමන් ගැන දුක හිතිලා තියනවාද? ඒගොල්ලන්ගේ කර්මය. අපි තාම අපේ එහෙම කරුම නැහැ. අපි පින් කරලා නෙමෙයි නේද? ඒ හින්දා ඒගොල්ලන්ට දානි දෙනවා. මටත් එහෙම වෙනවා කියන එක ඒක හිතෙන්නේ නැහැ නේද? ඈ? අපි දන්නවා කිව්වට දන්නේ නැහැ. හොයලා නැහැ. අපිට එහෙම හිතෙන්නේ නැහැ. හිතන්න ඕනකමකුත් නැහැ. නේද? සිද්ධාත් කුමාරයා එහෙමද හිතුවේ? මෙච්චර මේ රජකම් ඔක්කොම ඕන දේවල් සේරම තියෙනවා. මාලිකා තුනක් තියෙනවා එක කාලෙට. ඈ? එුණාට අර ලෙඩෙක් දැක්ක ගමන් මටත් ඕක වෙනවද? වයසක කෙනෙක් දැක්කම මටත් ඕක වෙනවද? එහෙනම් මේවා හොඳට මේකේ ඉඳලා තේරුමක් තියෙනවද? ඒවයින් මිදිලා නැත්තම්. නේද? මමත් මැරෙනවද? එහෙනම් ඉතින් මේ එකතු කරගත්තු ඒවා හදපු දූ දරුව ඔක්කොම වැඩක් තියෙනවද? නෑ ඔයගොල්ලෝ කී කියා ඉන්නේ මේ ඒගොල්ලෝ ගැන? අර යම මෙහි ඉන්නවා, මෙයා මෙහි ඉන්නවා. වැඩක් තියෙනවද? නේද? මැරෙනවා නම් ඒගොල්ලෝ මැරෙනවා නම් නෙමෙයි තමන් මැරෙනවා. ඒගොල්ලෝ මැරෙනවා නම් බොහොම දුකයි. තමන් මැරුණට වඩා දුකයි නේ. ළමෙක් මැරුණා කියලා ආවොත් නැහැ. ඈ? තමන් මැරුණට වඩා දුකයි නේද? නැහැ. යයි බොරුවට දැන් ආවොත් ඒව මෙතන ඉඳී. ඈ? බනහ. අන්න ඇක්සිඩන්ට් එකක් වෙලා මැරිලා කියලා ආරංචියක් ආවොත් 50යිද 2යි මොකටද දුගන්නේ? එයාගේ දුක නැති කරලා දෙන්නද? ඒ වෙලේ ඉතින් දොස්තරලා කරුණා අපි ගිහින් මොකද්ද බෙහෙත් දෙන්නද? මොකටද දුවන්නේ යන්නේ? දැන් හොඳට හිතලා කියන්න බලන්න. අපි දන්නේ නැති දෙයක් අපේ වැඩ කරනවා. ඔයා ලෙඩ වුණාට මං ලෙඩ වෙලා නැහැ. වාට ඔහොම වුණාට මට මෙහෙම වෙලා නැහැ. ඔක තමයි හැංගිලා තියෙන්නේ. අපි කිව්වේ නැතුවට අපේ හිතේ වැඩ කරන්නේ එයාගේ කර්මයට නේක උනේ. එයාට එහෙම වුණාට මට එහෙම වෙන්නේ නැහැ. කිව්වේ නැතුව අපේ හොඳට හිතුවොත් ඕක තමයි තියෙන්නේ. නැත්නම් අර එයාට ඇවිද ගන්න බැහැ. ඉතින් අපි හවසට යන් ඉවර වෙලා බලන්න. හා අසනීපයිනේ. තසෝණාන බලන්න යන්න ඕන. දැන් එයාට ඉන්න බෑනේ. මොකටද බලන්න යන්නේ? දැන් බැරි වෙලාවත් ඕක අහනකොට මටත් ඇවිද ගන්න බැරි වෙනවා හෙට වෙනකොට කියලා හිතුනොත් එහෙම. දැන් එයා බලන්නේ ඇයිද මේකෙන් බේරෙන්න බලයි. හෙට වෙනකොට මටත් ඔහොම වෙන්න තියෙනවා. දැන් අපි අර ලෙඩා බලන්නද යන්නේ අපේකෙන් බේරෙන්නද? අපේකෙන් බේරෙන්නද? අන්න ඒකයි බුදුහාමුදුරු පෙන්නන්නේ. මේ දුක දුක විදිහට දැක්කොත් තවත් මොහොතක්වත් පමා වෙන්නේ නැහැ. ඒකට දෙන උපමාව මොකද්ද? හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගිනි නිවන ලෙස උත්සාහයක් ගන්නවා. දැන් අපි ඒ උත්සාහය ගන්නවද? දැන් අර යාලේ ලැබුණාද කියලා මටත් ඔය දෙය හැදී කොහොම හරි මේකෙන් බේරෙන්න ඕන කියලා අපිට හිතෙනවද? කොරෝනා කාලේ කරපු හැටි බලන්න. ලෙඩා බලන්න ගියාද හැංගිලා හිටියද ඔය පැත්ත පළාත යන්නේ. අනේ එතන චුට්ටක් දැනුණා ගියොත් මටත් හැදෙයි. ඔන්න ඕක හැම ලෙඩේම තියනා නම් හරිම ෂෝක් ඇත්තටම. ලෙඩා බලන්න යන කෙනාටත් ඒ ලෙඩේ හැදෙනවා නම් යන්නෙත් නෑ. දෙයියන්ගේ ලෙඩ. ඇත්තටම දේව දූතයා කියන්නේ ඒකයි. ලෙඩක් ලෙඩෙක් දකින්න එක දේව දූතෙක් කරගන්නේ හොඳයි නුවණාව. මේ ලෙඩේ බලනකොටම මං මේකෙන් මිදිලා නැහැ. මටත් මේ හෙට වෙනකොට ඔය ලෙඩේ හැදෙන්න පුළුවන්. නේද? එහෙම වුණොත් ලෙඩු බල බලා ඉඳීද තෑගි අරන් දිදී ඉඳීද මේ ලෙඩ වෙන එකෙන් බේරෙන්න උත්සාහයන් ගනි. ලෙඩ වෙන එකෙන් බේරෙන එක. වයසට යන එකෙන් බේරෙන එක. මැරෙන එකෙන් බේරෙන එක. ඕක නේද සිද්ධාර්ථ කුමාරය හොයපානි. මේ දැන් ඒ කාලේ බලන්න ඉන්දියාවේ හිටියා එහෙම හොයපු කට්ටිය. පස්වග මහණුන් පවා එහෙම හොයපු කට්ටිය නේ. ගෙවල් අතහැරලා ගිහිල්ලා මේ හොඳට ඉන්න පුළුවන්කම තිබුණා නේ. ඇයි එහෙම ගියේ? අද එහෙම යන්න හැදුවොත් එහෙම දරුවේ යන්න දෙයිද නේ? මොන මෝඩ වැඩද ඔය කරන්න හදන්නේ කියලා එයාගේ ඥානවන්තකමත් වහලා දානවා. දැන් අම්මලා ඔය ගෙවල් වල ඉඳලා ඉගෙනගෙන දැන් මොකද්ද තියෙන සැප කියලා අහුව. ඉතින් කියන්න වෙනවා රණුන්ට තියෙන සැප. අර අරයා මෙහෙම නින්නේ, මෙයා මෙහෙම නින්නේ. මම ගැන කියන්න බෑ. ඒ ඉතින් මං වයසට ගිහින් ඉන්නේ. දැන් මාව බලා ගන්නත් කවුරු හරි ඕනනේ තව ටිකක් කල් යනකොට. ඕක කියයි දැත්ත. ඒ ඇත්ත කියන්න තියා දකින්නවත් අපිට නුවණ නැහැ. හිතන පැත්තත් වහගෙන ඉන්නේ. මේක කිව්වේ බුදු කෙනෙක් ධර්මය දේශනා කරන්නේ මොන වගේ පිරිසකටද? මෙහෙම නුවණක් තිබිලා මේකෙන් කොහොම හරි ගැලවෙන්න ඕන කියලා උත්සාහ කරන පිරිසකට. ඒගොල්ලන්ටයි මේක පෙරනොයසු විරු දහම, අපිට නෙවෙයි. දැන් අපි වටින මැණික්ක්ක් තියෙනවා, නැත්නම් රත්තරන් ටිකක් හංගලා තියෙනවා වටිනම දේ. වැඩියෙන්ම හංගලා තියන්නේ ඕකනේ. දැන් ගෙදර ආරක්ෂාව හොරෙක්ව ගන්න බැරි වෙනනේ. දැන් අපි මේ මිදුලේ ගල් කැටයක් කරා, මේ මේකට වඩා අරට වටිනවා කියලා කියන්නවත් යනවා නැහැ නේද? ඒක ඒක කම්පයා කළොත් සැසඳුවොත් මොකක් එක්කද සසඳන්නේ? මැණිකක් නම් අනිත් මැණික් එක්ක. මේවට වඩා මේක වටිනවා. රත්තරන් නම් සමහරට රත්තරන් වගේ ඉමිටේෂන් ඒවා රිදී හරි මොනවා හරි, මේකට වඩා මේක වටිනවා කියනවා නිසා මේ ගල් කැටවලට වඩා අරක වටිනවා කියන්නේ ඇයි? නැහැ. අපි බුදු දහම මනින්නේ අර ගල් කැටවලට වඩා හොඳයිනේ. මැනි ඔන්න ඔය වගේ මැනීමක් අපිට තියෙන, අපිට තියෙන දුකක් එක්ක බුදුහාමුදුරුවෝ ඒ දුක නැති කරගන්න හැටි කිව්වා. ඒක ටිකක් හරි දැක්කොත් කාම ලෝකයේ තියෙන එක. කාම ලෝකයේ කියන්නේ මොකද්ද? ආයතන වලට අරමුණු ටික තියෙනවා. ඇහැට රූප, කනට ශබ්ද, නේද? කණෙන් අහන්න පුළුවන් ශබ්ද තියෙනවා. නාසයෙන් දැනගන්න පුළුවන් දේවල් එළියේ තියෙනවා. දිවෙන් දැනගන්න පුළුවන් දේවල් එළියේ තියෙනවා. කයෙන් දැනගන්න පුළුවන් දේවල් එළියේ තියෙනවා. එතකොට ඒවා අපි දෙකට බෙදාගෙන තියෙනවා. මේවා මට හොඳයි, මේවා නරකයි. නේද? පේන අය දෙත් ඉන්නවා, යාළුවෝ ටික ඉන්නවා, තරහකාරයෝ ඉන්නවා, විරුද්ධ අය ඉන්නවා. මේගොල්ලෝ දැක්කොත් හොඳයි, මේගොල්ලෝ දැක්කොත් නරකයි. නේද? අහන දේවල් වල අපි කැමති ඒවා තියෙනවා, අකමැති ඒවා තියෙනවා. ඒ කැමති ඒවා ටික තිබුණත් හොඳයි. ඔක ආයතන පහටම ඕක නේද? හැට කනට නාසයට දිවට මනසට ගත්තොත් ඔය ටිකම තමයි. කැමති දේවල් මතක් කර කර ඉන්න පුළුවන් නම් හොඳයි. අකමැති දේවල් මතක් වෙනකොට දුකයි. එතකොට ඒ අපිට දුක, ඔක තමයි අපි දන්න දුක. මේ ආයතන හයට, ආයතන හය පිනවන්න කැමති දේවල් තියෙනවා නම් සැප, ඕවා නැති වෙනකොට දුක. එතකොට අන්නේ දුක නැති කරන හැටි කියන්න තමයි බුදු කෙනෙක් ආවේ කියලා තමයි අපි බලන්නේ. ඒක හරියට අර ගල් කැට එක්ක මැණික් ගල් සසඳනවා වගේ වැඩ. මේ අපේ මේ තියෙන දුක් ටික නැතුව සැප විතරක් වෙඳින්න. බුදුහාමුදුරුව කියපු දේ. එතකොට තමයි පව් කරන්න නැතුව පින් කරගෙන හිටියානම් හරිනේ. ඒ පව් කළොත් හම්බ වෙන්නේ නරක දේවල්. අකමැති මොනවටද හම්බ වෙන්නේ? ආයතන වලට නේ. අපි පව් කළොත් ආයතන වලට හම්බ වෙන්නේ කැමැති දේවල්ද අකමැති දේවල්ද? අකමැති දේවල්. පින් කළොත් දැන් දාන දුන්නහම කන්න හම්බ වෙනවනේ. ඒ කැමැති දේවල්ද අකමැති දේවල්ද? කන්න හම්බ වෙනවා කියන්නේ නේද? දිව පිටවන්න අවශ්‍ය දේවල් ලැබෙනවා. ඇයි එතකොට දන් දෙන්නේ? මේ දිව පිනවන්න තියෙන ඒවා නැති වෙයි. දන් නොදී හිටියොත් කන්න හම්බ වෙන එකක් නැහැ. සමහරු කේක දන්සල් දෙනවනේ, අයිස්ක්‍රීම් දන්සල් දෙනවා. අපිට හැමදාම අයිස්ක්‍රීම් ලැබෙයි හැම ජීවිතේම. ලැබෙනවා. ඒ වගේ දෙයක් හරි ලැබෙනවා. සාමාන්‍ය නැති එකක් දන් දෙන්න කැමතිනේ නේ. ඒවයි විපාක ලැබෙන. දැන් ඔය ඔය මොකද්ද මේ කරන්නේ? ඕක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා කියනවා ඊළඟට. අපි දාන දුන්නනේ. ඈ ඒක කියා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වුණේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඒකටද? අනේ දැන් ප්‍රශ්න කරනවා. එතකොට අපි මේක බුදුදහම සංසන්දනය කරලා තියෙන කාම ලෝකෙත් එක්ක. කාම ලෝකෙ කියන්නේ මේ ඉන්ද්‍රිය ටික පිනවන්න, හැකනනාසය දිව කයමන පිනවන හැටි. මේ කැමති දේවල් ඒවට තව තව ලැබෙන හැටි. ඔවා ලැබෙන්නේ නැත්තේ කොහෙද? මොන ලෝකෙද? 31 තලේ. ඉන්ද්‍රිය පිනවන්න ලැබෙන්නේ නැත්තේ අපාදේ. සතර අපාය. නේද? ඇයි සතර අපායට යන්න අකමැති? දුක නේ. මොකද්ද දුක? මොන දුකද? ආයතන වලට කැමති දේවල් නිමෙයි ලැබෙන්නේ ඔක්කොම අකමැති දේවල්. ඒකට නේද අපාය කියන්නේ? හොඳට බලන්න අපාය කියන්නේ මේ ආයතන වලට අපි කැමති දේ ලබා ගන්න බෑ. ලැබෙන්නේම අකමැති දේවල්. ඕකට නේද අපාය කියන්නේ? නේද? දැන් සුගතියේ ඕක භාගයට භාගයට තියෙනවා. මනුස්ස ලෝකේ කිව්වහම කැමති දේවල් ලබා ගන්නත් පුළුවන්, සමහර වෙලාවට ලැබෙන්නේ නැහැ. දෙකක්ම තියෙනවා. අපායේ එහෙම නෙමෙයි. ඔක්කොම අකමැති දේවල්මයි ලැබෙන්නේ. නේද? අහලා තියෙන විදිහටනේ. දිව්‍ය ලෝකෙදි? මනුස්ස ලෝකේ වගේද? නෑ, ඉන්ද්‍රිය පහ පිනවන්න ඔක්කොම තියෙනවා. ආයි රස්සා කර කර සල්ලි හොයන්න ඕනේ නෑ ඒවා ගන්නනේ. හොඳ කෑමක් ඕන නම් ඒක උයාගෙන කන්න ඕනද දිව්‍ය ලෝකෙදි? නෑ, හිතන කොටම ලැබෙන. අපි දන්න විදිහට නම් දුක නැහැ. එතකොට අපි දන්න දුක මොකද්ද? ඉන්ද්‍රිය ප්‍රියවන්න පුළුවන් නම් සැපයි, එහෙම බැරි නම් දුකයි. ඒකට මහන්සි වෙන්න තියනවා නම් දුකයි. නේ? මොකටද මහන්සි වෙන්නේ? ඉන්ද්‍රිය පිනවන්න. නේ? ජීවිත කාලෙම මහන්සි වෙන්නේ ඕකට. ඉගෙන ගන්න කාලේ ඉඳන් ඔක්කොම කරන්නේ ඔය සැප ලබා ගන්න. ඒ සැප කියන්නේ මොකද්ද? ඉන්ද්‍රිය පිනවන්න පුළුවන්කම. නේ? එතකොට මේ ජීවිතේ විතරක් මදි, මැරුණට පස්සෙත් ඒ වටික ඕන කියලා ඊළඟට මොකද්ද කරන්නේ? තින්කර්. හ්ම්? දාන දෙනවා, හොඳ වැඩ කරනවා නේද? ඒ ඒ මොකටද ආය කරන්නේ? සැප නෝ මේ ජීවිතේ නෙමෙයි ඊළඟ ජීවිතේ. ඒක තු කරන්නේ සැප. සල්ලි බැංකුවේ දාලා තියෙනවා පොලියෙන් ජීවත් වෙනවා කියන එක මොකක් හරි නේ. එතකොට ඔය සපයි දුකයි තමයි අපි දන්නේ. ඉතින් ඒ ඒ ඒ දන්න එකෙන් දැන් මේකේ සමහර වෙලාවට අපිට අපි නම් සමහර වෙලාවට ජීවිතේ වැඩි වෙලාවක් හම්බ වෙලා තියෙන්නේ සැපද දුක්ද? සැප බොහොම අඩුයි. සැප කෙලවරේ දුක කිව්වට ඒ බොහොම සුළු වෙලාවකට විතරයි සැප ලැබිලා තියෙන්නේ. ඒකේ විඳලා තියෙන්නෙම දුක් බැලුවා. ඒ අපේ මට්ටමේ සැප දුක බැලුවා. ඔව්. දැන් ජීවිතේ වැඩියෙන් ඉඳලා තියෙන්නේ hina වෙලාද? අඳලම නැති වෙන්න පුළුවන්. මේ වරට නිකන් මූණ තරක් කරගෙන නේද වැඩියෙන් ඉඳලා තියෙන්නේ. හිනාවක් තිබුණ වෙලාවවලද වැඩි නැති වෙලාවවලද? ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න.
ඔව් ඒකේ මොකද වෙන්නේ නැහැ කියන්නේ.
අන්න හරි. ඕකනේ ඇත්තටත් hina වෙලා හිටපු වෙලාවල් බොහොම අඩුයි නේද? පොඩි වෙලාවල් ටිකක් තියෙනවා නැතුව නෙමෙයි. වැඩිපුර ඉඳලා තියෙන්නේ hina වෙවිද නැද්ද? නෑ නේ. තමන්ගේ ජීවිත කාලය බැලුවොත්. එතකොට අපි hina වෙන්නේ හොඳ දේවල් ලැබෙනකොට. නේද? අනිත් පැත්ත ඉන්නේ ඒ අනිත් පැත්ත. එතකොට ඕක තමයි අපි දන්න සැප දුක. එතකොට ඔය මට්ටමේ ඒක කියන්නේ අපි කාම ලෝකය කියලා. කාම ලෝකය. කාම ලෝකේ අපිට සැප කියලා જાතියකුත් තියෙනවා දුක කියලා જાතියකුත් තියෙනවා. පැහැදිලි නේද මම කියන එක? කාම භූමිය. එතකොට අර කාම වස්තුන් ටික ඒ කියන්නේ ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, නාසයෙන් දැනගන්න දේවල්, දිවෙන් දැනගන්න දේවල්, කයෙන් දැනගන්න දේවල්. මේ දේවල් වලට කියනවා කාම වස්තු. දැන් ඕක ඔය සැප දුක දැනගත්තේ දැනගන්න බුදුදහමක් ඇහෙන්න ඕනද? බුදු කෙනෙක් ඕනද?
නෑ.
මුස්ලිම් එක්කෙනත් ඕක දන්නවනේ. තිරිසන් සත්තු පවාවක දන්නවනේ. නේ. ආයතන ටික පිනවන්න තියනවා නම් සකයි. නැත්තම් දුකයි. ඕක කියා දෙන්න බුදු කෙනෙක් ඕන නෑ. එතකොට අවයසප වැඩි කරගන්න තමයි අපි දේවල් කරන්නේ. එහෙම නැත්තම් ඒ දුක නැති කරගන්න දේවල්. හරි. දැන් පොඩ්ඩක් හිතන්න බුදු කෙනෙක් වෙන්නන්නේ මොන වගේ දෙයක්ද? ඕක නෙවෙයි නะ. බුදු කෙනෙක් වෙන්නන්නේ දුක් විඳින හැටිද?
නෑ.
දුක නැති කරලා හැටිද? ඒ අපිත් කරලා තියෙන්නේ දුක නැති කරලා මේ දුක් විඳින එක අයින් කරනවා, දුක විඳින ටික තියාගන්න. ඒකේ යාකේ වෙනස මොකද්ද? වෙනස් වෙන්නේ නැති සැපයක්. අන්න ඒකත් හොඳයි. අපි කියන සැප දාම තියෙන්නේ නැහැ නේද? අඩු ගැටි වෙනවා, වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැති සැපයක්. ඒකට තව වචනයක් ආවා, නිරාමිස එකක් කියලා. නිරාමිස කියන්නේ මොකද්ද? වචනේ තේරුම. ඔව්. අපි කරන පින්කම් වලට ආමිස පින්කම් කියනවනේ. දාන දෙන එක ආමිස. වෙසක් කූඩු එල්ලන එක නම් කෙලින්ම කියයි ආමිස කියලා. නේද? එතකොට ආමිස නැත්තම් සාමිස. සාමිස සැප. ඒ කියන්නේ අර ලෝකයේ දේවල් එක්ක තියෙන සැප. නිරාමිස කියන්නේ මොකක්ද? අන්න මේ අර දේවල් ලැබිලා එන ඔව් දේවල් ලැබිලා ගන්න ඒ කියන්නේ ඉන්ද්‍රිය පිනෝල ගන්න එක සාමිසයි. ඒ ඉන්ද්‍රිය පිනෝල නෙමෙයි, ඇහැ කන නාසය දිව කය පිනෝල ගන්න එක නෙමෙයි නිරාමිස කියන්නේ. මේ ඒවා පිනවන සැප තමයි අපි සැපයි දුකයි කියලා වර්ග කරලා තියෙන්නේ. ඈ එතකොට අන්න ඒකත් එක්ක බුදුදහම ගලපන එක තමයි මං කිව්වේ අර ගල් කැට එක්ක මැණික් ගල් රත්තරන් සංසන්දනය කරනවා කියලා. අපි මේ කාම ලෝකෙත් එක්කයි මේ බුදුදහම සංසන්දනය කරලා තියෙන්නේ. හැබැයි ඒ කාලේ හිටියේ එතනින් එහාට මේ කාම භෝගී දේවල් ලැබුණා ඕකෙත් දුකක් තියනවා කියලා දැකපු පිරිසක් හිටියා. නේද?
ඔව් ඒක නිසා සාමාන්‍ය සත්ත්වයේ ඕන කෙනෙක් ඒකට බැඳීමක් තියෙනවනේ. මොකද අත්දැකීම් තියෙන්නේ එච්චරයි.
ඔව් ඒ බැඳීම තියෙන්නේ හොඳ දේවල් වලටද නරක දේවල් වලටද?
හොඳ
දේවල්. එතකොට වර්ග කරලා නේද කාම වස්තු දෙපැත්තකට දාලා නේද? මේවා හොඳයි මේවා නරකයි කියලා. නේද? අකමැති දේවල් වලට බැඳෙනවද? නැහැ. කැමැති දේවලුයි අකමැති දේවලුයි කියලා කාම වස්තු ටික බෙදනවා නේද? බෙදලා තියනවා නේද? එතකොට ඒ කොටසකට සැපයි කියනවා කොටසකට දුකයි කියනවා. තේ ඔකේ. දැන් සමහර ඒවා එක්කෙනෙක් සැපයි කියනවා එක්කෙනෙක් දුකයි කියනවා. දූරියන් වගේ එකක්. නේද? එකම දේ. කෙනෙක් හොඳටම කැමති කෙනෙක් පැත්ත බලා තියන්නේ අකමැති. එකම දේ. දැන් බලන්න එකම කාම වස්තුව දූරියන් ගෙඩිය. නේද? කාම වස්තුව එකයි. කෙනෙකුට සැපයි කෙනෙකුට දුකයි. දැන් මොකද වෙලා තියෙන්නේ කාම ලෝකේ? නෑ දැන් අපි සැපයි දුකයි කියලා හිතපු එක හරිද දැන් ඒක නිකන් එක එක නම් සාපේක්ෂයි කෙනෙක් සැපයි කියන එක කෙනෙක් දුකයි කියනවා දැන් ඕක නියම ඇත්තද නෑ ඔය සාපේක්ෂ කිරීම නේද කෙනෙක් හොඳයි හොඳටම රසයි කියන කෑම එක තව කෙනෙකුට රස නෑ හරි නෑ දැන් ඔය නියම ඇත්තද? ඔක සාපේක්ෂ දෙයක් නේ. තමන් හිතුවොත් හොඳයි කියලා හොඳයි. දැන් මේ කාලේ තියෙන ඡන්ද එහෙම තියෙන හින්දා තමන්ට හොඳ පක්ෂේ හොඳයි. මොන වැරද්ද කළත් හොඳයි. අකමැති අය ඒගොල්ලෝ හොඳ කළත් නරකමයි කියන්නේ. ඒක ඇත්තද මේ සාපේක්ෂ සාපේක්ෂ කියන්නේ බොරුවක් නේද? ඇත්ත වහනවා නේද? නියම ඇත්ත වෙන්න බෑ නේද? ආර්ය සත්‍යයක් වෙන්න බෑ නේද? ආර්ය සත්‍ය කියන්නේ වෙනස් නොවන ඇත්තක් වෙන්න ඕනේ. එක එක්කෙනාට ඕන විදිහට මේක ඇත්ත මේක බොරු කියලා කියන්න බෑ. එතකොට ආර්ය සත්‍ය. මේ පවතින ඇත්ත යථාභූත ස්වභාවය කියන්නේ ඒක කාටවත් වෙනස් කරන්න බෑ. එතකොට බුදු කෙනෙක් පෙන්වන දහම මේක මෙහෙම්මමයි. ඔහොම නෙවෙයි කියලා කාටවත් කියන්න බෑ. ඔහොම නෙමෙයි වෙන විදිහක් තියනවා කියලා කියන්නත් බෑ. ඕකට වඩා වෙනස් කියන්නත් බෑ. වෙන විදිහක් කියලා කියන්නත් බෑ. ඒක එහෙම්මමයි. හරි? දැන් පටිච්ච සමුප්පාදේ පටිච්ච සම්පන්න න්‍යාය. ඒකනේ බුදුදහම ධහම දැක්කොත් පටිච්ච සමුප්පාදේ දැක්කනම් ධහම දැක්කනේ. එතකොට පටිච්ච සමුප්පාදේ නැත්නම් ඉදප්පච්චයතාව කියන එක. ඒකේ ගුණාංග මොනවද? තතත. ඒක එහෙම. අවිතතත. වෙනස් විදිහක් ඒ වෙනස් විදිහක් නෙවෙයි. ඒක එහෙම. ඊට වඩා වෙනස් නෑ. අනන්‍යත. තව කෙනෙක් කියනවා ඕක නෙමෙයි මේ තව විදිහක් තියෙනවා. අන්‍ය අන්‍ය විදිහක් තියෙනවා. එහෙම කියන්න බැහැ. තතත මේක එහෙමමයි. ඊට වඩා වෙනස් කියලා තව කෙනෙකුට කියන්න බැහැ. හරි? වෙන විදිහක් තියනවා කියලා කියන්නත් බැහැ. ඔක සිදුවෙන වෙන ආකාරයක් තියෙනවා. අපි පටිච්ච සම්පදායට ඇරෙන වෙනත් විදිහකුත් මෙහෙමත් වෙන්න පුළුවන්. එහෙම කියන්නත් බැහැ. තතත විතතත අනන්‍යත. හරි? මොකද්ද මේ දප්පච්චේතා කියන පටිච්ච සමුප්පාද කියන බුදු කෙනෙක් පෙන්වලා දෙන දහම. තව කොච්චර හොයාගත්තත් කාටවත් බෑ ඕක ඔහොම නෙවෙයි කියන්න. වෙනස් විදිහක් තියනවා කියන. ඊට වඩා වෙනස් ආකාරයක් තියනවා කියන්න බෑ. ඒක එහෙම්මමයි. මේ බුදු කෙනෙක් කරන සිංහනාදයක් වගේ ඒක කාටවත් වෙනස් කරන්න බෑ. ඒකයි එහෙම. හරි. දැන් අපි අර කාම ලෝකේ සපයි දුකයි කියපු ඒවා එක එක්කෙනාට වෙනස් වෙලා නේ. හ්ම්. එක කෙනෙකුට දුකක් වෙන එක දැන් ලෙඩ වෙන එක සපයිද දුකයිද? දුකයි. අපිට දුකයි. හොස්පිටල් එක අයිති කෙනාට තව තව ලෙඩ වේවා නේද? එයාට ලෙඩ වෙන එක සැට. දැන් අපිට මැරෙන එක දුකයි. අවමංගල්‍ය ශාලාව අයිති කෙනාට අත කී දෙනෙක් මැරුණාද? කී දෙනෙක් මැරුණාද? තව ටිකක් මැරෙනවා නම් තව හොඳයි. අපි තව ටිකක් වැඩියෙන් මැරේවා කියලා කඩේ ඇරෙන පාන කප්පු කරනවා.
පිටි අදී කරගන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා. අර අන්තත් ජීින් මැරේවා.
ඒ මැරුණොත් නෙටටි විකුණ යන්න ඕනේ. තත් පේනවද අපි දන්න දුක සාපේක්ෂයි කියලා? සාපේක්ෂ කියන ඇත්තද? නැහැ. රවට්ට ගැනීම. මායාවක්. බුදු කෙනෙක් පෙන්වන්නේ මං කියපු හින්දා මේක හරි. අනිත් අය කිව්වොත් බොරුයි එහෙම කතාවක් නෙවෙයි. මේක කිසිම කෙනෙකුට බොරුයි කියන්න බෑ. නේද? මේක තමයි සත්‍ය පවතින ඇත්ත. ආර්ය සත්‍ය කියලා කියන්නේ පරම සත්‍ය කියලා කියන්නේ ආර්ය සත්‍ය. හරි. ඒ වෙනස් කරන්න බෑ. වෙනස් නොවේ. ඈ ඒක තමයි චතුරාර්ය සත්‍ය කියලා. ආර්ය සත්‍ය හතරක් වෙන්නනේ නේද? ආ දුක්ඛ ආර්ය සත්‍ය, සමුදය ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍ය, මාර්ග ආර්ය සත්‍ය. නේද? බුදු කෙනෙක් මොනවා හරි කිව්වනම් ඒ ඔක්කොම ඔය චතුරාර්ය සත්‍යයට ඇතුළත්. 84000 ධර්මස්කන්ධය තියෙනවනේ. ඒ 84000ම ඔය චතුරාර්ය සත්‍යයට ඇතුළත්. ඒකෙන් පිට නිවි. මේක තියෙනවා ඔය මහා හත්තිපදෝපම සූත්‍රයේ. එහෙම ඇත් අඩියකට කැලේ ඉන්න අනිත් හැම සතාගේම අඩිය දාන්න පුළුවන්. එතනින් පිට නිවි. ඒ වගේ බුදු කෙනෙක් දේශනා කරන මුළු ධහමම මේ චතුරාර්ය සත්‍යයට යටත්. චතුරාර්ය සත්‍යය ඇතුලේ. චතුරාර්ය සත්‍යය තමයි විස්තර කරන්නේ ආර්ය සත්‍යය. දැන් බලන්න බුදු කෙනෙක් පහළ වෙන්නේ ආර්ය සත්‍යය පෙන්වලා දෙන්න. සාපේක්ෂ දේවල් නෙමෙයි නේද? එක වෙලාවකට හොඳයි එක වෙලාවකට නරකයි කියන ඒවා නෙමෙයි නේද? කිව්වොත් එහෙමම. හරි. එතකොට ඒකේ පළවෙනි එක මොකද්ද? දුක්ඛ ආර්ය සත්‍ය. එතකොට ආර්ය සත්‍ය දුකයි කිව්වොත් හරි. අපිට වෙලාවකට ඕක සත්‍යයි කියන්න විදිහක් නෑ. ආවොත් ඒක මෝඩකම නොදන්නකම වෙන්න ඕන නේද? ආර්ය සත්‍ය වෙනස් නොවන සත්‍ය දුක. දුක්ඛ ආර්ය සත්‍ය. දැන් කෙනෙක් කියනවා නම් මේක වෙලාවකට දුකයි වෙලාවකට සැපයි කියලා. ඒක එයාගේ නොදන්නකම නේද? ඒකට කියන්න වෙන්නේ දුක්ඛේ ඥානං කියලාද දුක්ඛේ අඥානං කියලාද? දුක්ඛේ අඥාන. එතකොට අපි කාම ලෝකයේ සපයි දුකයි කියලා බෙදනවානේ. ඒ දුක්ඛේ ඥානන්ද දුක්ඛේ අඥාන. දුක්ඛේ අඥාන. අපි සපයි කියලා කිව්වේ දුක්ඛේ අඥාන. දුක ගැන දන්නේ නැති හින්දා ඕක සපයි කියනවා.
නිවැරදි දුක දන්නේ නැති
නිසා. නිවැරදි දුක දන්නේ නැහැ. ආර්ය සත්‍ය දන්නේ නැහැ. වෙනස් නොවන ඇත්ත දන්නේ නැහැ. යථාභූත ස්වභාවය දන්නේ නැහැ. තේරුණා? එතකොට අපි හිතාගත්තු සැපක් ලබා ගන්න, අපි හිතාගත්තු දුකක් නැති කරන්නයි අපි උත්සාහ කරලා තියෙන්නේ. ඇත්ත දුකවත් ඇත්ත සැපවත් නෙවෙයි. ඇයි ඇත්ත සැප ඇත්ත දුක දන්නේ නැහැ කියන්නේ? දුක පිළිබඳව ඥාණය නැහැ. දුක්ඛේ අඥානයි. නේද? දැන් තේරෙනවද? ලෝකය ඉන්නේ දුක්ඛේ ඥානන්ද දුක්ඛේ අඥානන්ද? දුක්ඛේ අඥානයි. දුක්ඛේ අඥානන් නම් දුක්ඛ සමුදයේ අඥානයි. දුක්ඛ නිරෝධේ අඥාන. නිරෝධ කරන මාර්ගය අඥාන. ඥානෙ නෙවෙයි. නේද? දැන් ඔය අඥානකම මත තියෙන සැප හොයාගෙන ගියාට වැඩක් තියනවද? නැහැ. ඒක සාපේක්ෂ දෙයක්. මට හිතෙනවා මේක සැපයි කියලා. හැබැයි නියම සැප නෙවෙයි. නේ දැන් අපි ওই નિયම සැප සැප දුක කියලා වර්ග කරපු එකට දැන් කාම වස්තු ටික අපි කැමති දෙයක් නම් සැපයි අකමැති දෙයක් නම් දුකයි යහමනේ වර්ග කරේ. එතකොට ওই කාම වස්තු ඒවා ඔක්කොම එකතු කළොත් කාම ලෝකයනේ. කාම ලෝකයටම බුදුහාමුදුරු මොකද්ද කියන්නේ? සැප කියලාද දුක කියලාද? දුක. හරි. නැහැ නේද? ආයේ ඕකේ සපක් කියලා පොඩ්ඩක්වත් වර්ග කරන්න දෙයක් නැහැ. ඔව්. දුක. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. ඒ බුදුහාමුදුරු කිව්වට මේ මේවා ටික සපයිද කියලා. එහෙම අන්‍ය වෙනස් කරන්න විදිහක් නැහැ. තතතා අවිතතතා අනන්‍යතා. මේක එහෙම නෙවෙයි කියන්න බෑ. හරි? තට කාම වස්තු කියන්නේ කාම භූමිය. දැන් ඒ කාලේ හිටියා කාම ලෝකේ දුකයි කියලා දැකපු නිසා. මේ ඉන්ද්‍රිය පිනවන එක. ඒක අපි සතයි කිව්වට ඒකමයි දුක තියෙන්නේ කියලා දැකපු හිතන්න පුළුවන් පිරිසක් හිටියා. ඒකවල දුක නැති කරන්න උත්සාහ කළා. හරි? ඒක දුකයි කියලා දැකලා ඒ දුක නැති කරන්න උත්සාහ කරපු පිරිසක් හිටියා. ඒකයි කියන්නේ ඒ විමුක්තිය හොයන පිරිසක් හිටියා. හරි? කාම ලෝකේ දුකයි කියලා දැකුවා. ඒගොල්ලෝ එක කට්ටියක් උත්සාහ කළා අර සැප හම්බ වෙන හින්දානේ දුක එහිඳ සැප දෙන ඒවා අයින් කරගන්න ඕන. තව කට්ටියක් හිටියා සැප දෙන ඒවම තියාගත්තහම දුක් දෙනේම නැන්නේ. එහිඳ ඒවා වැඩි කරගන්නවා. ඒවා වැඩි කරගන්න උත්සාහ කරපු කට්ටිය කාම සුකල්ලි කාම යෝගී. ඒවා අතාරින වාක්‍යයේ දුක් නේ ඊළඟට හම්බ වෙන්නේ. අත්ත කියලා මතාන යෝගී දුක් දෙන එක. සැප දෙන එකයි දුක් දෙන එකයි. ඒකද බුදුහාමුදුරුව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී පෙන්වන මේ නිවන හොයන කෙනෙක් අත්හල යුතු අන්ත දෙකක් ඕක. මොකද ওই දෙකෙන් ඕක ලැබෙන්නේ නැහැ. ඒක පේනවනේ. ඒක සාපේක්ෂ සැප දුකක් නෙමෙයි. දුක්ඛාරය සත්‍යය එතන නැහැ. හරි? අද කොටසක් සැපයි කොටසක් දුකයි කියලා කාම ලෝකේ බෙදුවට ඒක ඇත්තක් නෙමෙයි. කාම භූමියම දුකයි. දැන් කාම භූමියම දුකයි කියලා දැකපු පිරිසකුත් හිටියා. ඒගොල්ලෝ අත්තකිල මතාන් යෝගෙත් නෙමෙයි කාමසපල්ලිකන් යෝගෙත් නෙමෙයි. මේ දෙකම නැතුව වෙන විදිහකට කාම භූමියෙන්ම අයින් වුණොත් සත්‍යය කාම භූමිය දුකයි කියලා දැක්කන ඒගොල්ලෝ භාවනා කරලා ධ්‍යාන වැඩි. හරි? ඒ කට්ටිය එතකොට අර කාම භූමියේ සැප එකතු කරන එක නෙමෙයි. ඒකත් දුකයි කියලා දැක්ක හින්දා කාම භූමියෙන්ම අයින් වෙලා ඊළඟ මට්ටම තමයි රූප භූමිය. රූපාවචර ධ්‍යාන. ඒගොල්ලන්ට මේ ඉන්ද්‍රිය පිනවන්න අවශ්‍යතාවය නැහැ. හරි කාම භූමිය ඉක්මවනවා. එතකොට ඒ රූපාවචර ධාන හරි ඒක එක විදිහකට ඔය මොන කාම වස්තුව කිව්වත් ඔතන තියෙන්නේ සතර මහා ධාතුන් පඨවි ආපෝ තේජෝ වායෝ සුද්ධ අෂ්ටකේ නේ. ඕකේ කොහොමද මේ සතයි දුකයි කියලා වර්ග කරන්නේ කියලා දැක්ක පිරිසක් හිටියා. එතකොට ඒගොල්ලෝ අර කාම වස්තු හදන එක නෙමෙයි අර නිකන් ධාතු ස්වභාවය විතරයි. එතකොට කැමැති අකමැති කියලා වර්ග කරන්න බෑනේ නේ. අන්න රූපාවචර ධානය. ඒගොල්ලෝ මෙරිලා ගිහින් රූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදුනා. හරි? එතනින් එහාට තවත් පිරිසක් හිටියා කාම වස්තුත් නෙමෙයි ඔය රූප කියන පඨවියාපෝ තේජෝ වායෝ කියන මූලික මට්ටමක් නෙවෙයි. ඕකත් දුකමයි. ඕකෙනුත් අයින් වෙනවා. ඒගොල්ලෝ අරූපාවචර මට්ටමට හිත දිනු කළා. එතකොට අරූපාවචර ධ්‍යාන හතරක් අහලා තියෙනවානේ. නේද? ආකාසා නං ඡායතන. විඥානං ඡායතන. ආකින්චඤ්ඤායතන. නේව සංඥා නා සංඥායතන කියලා අරූපාවචර ධ්‍යාන වඩපු පිරිසකුත් හිටියා. ඒකවල තමයි ඔය දැන් අපි ආලාර කාලාම උද්දකාරාම පුත්ත ඒ තවුසෝ ඒ මට්ටමට ධ්‍යාන වැඩුවා. ඒගොල්ලෝ කාම භූමිය අතහැරලා හිටියේ. කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව විවිච්ඡ කාමෙහි විවිච්ඡ අකුසලෙහි වෙන්ව කියන එක විවිච්ඡ කියන්නේ කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව සවිතක්කං සවිචාරං විතක්ක විචාර සහිත පීති සුඛ ඒකග්ගතා තියෙන ප්‍රථම ඥාණයට සමවැදිලා හිටියා. එම් පිරිසක් හිටියා. ඊළඟට සවිතක්ක සවිචාරත් අයින් කරලා පීති සුඛ ඒකග්ගතා තියෙන දෙවෙනි ඥානක සමාධියලා හිටියා. ඒකෙත් ප්‍රීතියේ තියෙන ඒ දුර්වලකම දැකලා ප්‍රීතියත් අයින් කරලා සුඛ ඒකග්ගතා තියෙන තුන්වෙනි ඥානකත් සමාධියලා හිටියා. සුඛය තියෙන එකෙත් දැන් අපි සතරයි කිව්වට ඒකත් දුකයිනේ කියලා දැකලා සුඛයත් අතහැරලා උපේක්ෂා මට්ටමට ඇවිල්ලා දැන් සැප දුක කියලා වෙන් වෙන්නේ නැහැ. උපේක්ෂා. උපේක්ෂා මට්ටමේ ඉන්න චතුර්ථ ධානයට සමවැදිලා හිටියා. හා? මේ එතකොට ප්‍රථම ධානය, ද්විතීයි ධානය, තෘතීයි ධානය, චතුර්ථ ධානය. ඒ ඔක්කොම රූපාවචර. හරි? එතකොට උපේක්ෂා මට්ටම හරි දියුණුයි නේද? සැප පැත්තට යන්නේ නැහැ, දුක් පැත්තට යන්නේ නැහැ, උපේක්ෂාවෙන් ඉන්නවා. හැබැයි ඒත් එතන රළු බවක් දුක් ස්වභාවයක් තියෙනවා කියලා දැකපු අය ඒක අනුත් අයින් වෙලා අරූපාවචර. හිස් බවක් තියෙන්නේ, ආකාශය, අහස වගේ හිස්. හරි? හිස් බවක් නේ තියෙන්නේ, ඔය මොකුත් පටවියාපෝතිය ජෝ වායෝ කියන මට්ටමවත් නැහැ. හිස් අවකාශය. ඒව පිහිටලා තියෙන්නේ හිස් අවකාශයෙන්. අන්නේ හිස් බව ආරමුණු කරගෙන අහස අහස ආකාශය ආකාශයේ හිස් බව අනන්තය දක්වා තියෙන හිස් බව. ඉතුරු ඒවා අපි හදාගත්තු වේ. ඒක තමයි. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ භෞතික ස්වභාවය මොකුත් නැහැ. හිස් බව විතරයි. අනන්තය දක්වා හිස් බව ආකාසා නං ඡායතන අනන්තය දක්වා හිස්. ඈ මමවත් නැහැ. මගේ ශරීරයවත් නැහැ. හිස් බව විතරයි. මම දැන් මේ මට්ටමේදී දැන් පඨවි ආපෝ තේජෝ වායෝ නැහෙනේ. මම දැන් හිස් බව විතරයි යාට පේන්නේ. වෙන මොකවත් නැහැ. තේරුණාද? තියෙන ඔක්කොම ඉවරයි. හිස් බව විතරයි. දැන් මේ ශාලාවේ තියෙන ඔක්කොම අයින් කළොත් මොකද කියන්නේ? හිස් කියලා. එතන බිත්ති වලිනුත් හිස් වුණා. අනන්තය දක්වා හිස්. අර මුකුත් කියපු පටවියාපෝ තේජෝ මට්ටමවත් නැහැ. ඒ වයින් හදපු දේවල් කොහොමත් කාම ලෝකේ දැන් කොහොමත් නැහැනේ. රූපාවචර මට්ටමක යනකොට. ඊළඟට ඒව හදපු පටවියාපෝ තේජෝ වායේ සුද්ධාෂ්ටක මට්ටම නැහැ හිස්. ତେර හිස් බව මෙනෙහි කරගෙන යනකොට අනන්තය දක්වාම හිස් විතරයි. ආකාසා නංචායත. මමත් නැහැ ඒක හිස්. එයාගේ මට්ටමට හිස්. මම වාට අපි කියනවා අර අර වහලා තියෙන කාමරය ඇතුළට ගිහින් බලලා ඉන්න මොනවද තියෙන්නේ කවුරු හරි ඉන්නවද නැත්නම් බඩු ගාන්න තියෙනවද දැන් අපි හිතමු මොකුත් නැහැ කියලා ඇවිල්ලා මොකද්ද කියන්නේ ඒක හිස් කාමරය මොකුත් නැහැ හිස් ශූන්‍යයි කියලා කියනවනේ මොකුත් නැහැ හේ ගිහින් බලලා ඉන්න කිව්වොත් අපි හිතමු ඇත්තටම හිස් කියලා බඩු මොකුත් දාලා නැහැ හිස්සාලාවක් තියෙනවා. දැන් ගිහින් බලලා ඉන්න මොනවද ඒක තියෙන්නේ කියලා කියන්න කිව්වොත් ගිහින් ඇවිල්ලා මොකද්ද කියන්නේ? මොකුත් නැහැ හිස්. හිස් බව විතරයි තියෙන්නේ කියලා නේද කියන්නේ? හරි. දැන් යාට පේන්නේ හිස් බව විතරයි. දැන් අපි එළියේ ඉඳන් අපි බලා ඉන්නවා. කියන්නේ කාමරේට උඩින් දැන් ඇතුළ බලා ඉන්නවා. දැන් මෙයා මොකද කරන්නේ? මෙයා ඇතුළට ගියා, දොර ඇරියා, ඇතුළට ගියා, දොරත් වහගෙන ගියා කියන්නේ මොකද කාමරේ ඇතුළ? හොඳට බැලුවා වටේ මොනවම හරි තියෙනවද? හොඳට විපරම් කරලා එළියට ඇවිල්ලා කියනවා. ඒකේ මොකුත් නැහැ හිස් බව. ත්‍රියා දැක්කේ ඇත්තටම හිස් බව. නේද? එයා කියන්නේ හිස් කියලා. දැන් අපි උඩින් බලාගෙන ඉන්නවා මෙයා බොරු කියනවාද කියලා. අපි තව එක්කෙනෙක් දානවා ඔයා බලා ඉන්න මෙයා ඔක හිස් කියන වෙලාවේ ඇත්තටම කාමරේ හිස්ද කියලා බලන්න වෙන කෙනෙක්ව දාලා තියෙනවා. හරි. දැන් එයාගෙන් අපි අහනවා අරයා ඕක බලන වෙලාවේ ඒ ශාලාව හිස්ද? එයා කියනවා හිස් නෑ කියලා. එයා දන්නේ නෑ. මෙයා දැන් අපි යවපු කෙනෙක් කියලා. දැන් එයාට බලන්න කියනවා අර වෙලාවේ කාමරේ හිස්ද? එයා කියන්නේ අන්න කවුද එක්කෙනෙක් හිටියා. අපි අර හිස්ද බලන්න යවපු කෙනා ඉන්නවනේ දැන් ඇතුළේ. හැබැයි කාමරේ ඇතුලේ ඉන්න ගිය කෙනා ඇවිල්ලා කියන්නේ කාමරේ හිස් කියලා. ඕක දිහා වෙනම බලාගෙන හිටිය කෙනා කලින් නම් හිස් තිබුණා. අර ඒ වෙලාවේ නම් කවුද හිටියා ඔකේ? හරියටම මෙයා හිස් කියපු වෙලාවේ ඒක ඇතුලේ කෙනෙක් ඉඳලා තියෙනවා. ඈ? දැන් ආයේ ඇත්ත හිස් බවද දැකලා තියෙන්නේ සාපේක්ෂ හිස් බවද? සාපේක්ෂ හිස් බව. තේරුණා? දැන් ආකාසානං ඡායතන කියලා ඔක්කොම අනන්තය දක්වා හිස් කියලා කිව්වට එයාගෙන් හිස් වෙලා නැහැ. නේද? හිස් බව දැනගත්තු කෙනාගෙන් හිස් වෙලාද? නැහැ. ඔන්න ඕකත් දැකපු අය හිටියා. මේ කියන්නේ බුදුහාමුදුරන්ට කලින් නะ. බුදුදහම ඇහෙන්නේ නැතුව අනන්තය දක්වා හිස් කිව්වත් ඒක දැනගත්තු කෙනෙකුත් හිටියනේ. කාටද හිස් බව අරමුණු උනේ? ඔන්න එයා කල්පනා කරනවා කාටද මේ හිස් බව හම්බ උනේ? දැනගැනීමට ඒ කාලේ කියන වචනේ මොකද්ද? දැනගන්න ස්වභාවයට කියන වචනේ මොකද්ද? පාලි වචනේ. දැනගන්න ගතිය විඥානේ. නැයි කාලේ විඥානේ කියන වචනේ භාවිත කරලා අපි දැනගන්නවා. ඒකට කියදපු වචනේ තමයි විඥාන. දැන් හිස් බව අරමුණු උනේ කාටද ඇහුවා? විඥාන. හිස් බවනේ දැන් අරමුණ. අරමුණු උනේ මොකටද? විඥානට. එහෙනම් දැන් ඕක හොයන කෙනා බලනවා මේ හිස් බව දැනගත්තු විඥානයක් තියෙනවා. එහෙනම් හිස් බවද ලොකු විඥානයද? හිස් බවක් දැනගන්නේ විඥානෙ. විඥානෙනේ ප්‍රධාන වෙලා තියෙන්නේ. නෑ හිස් බව නෙමෙයි මූලික විඥානෙ. නේද? විඥානයටයි හිස් බවත් අරමුණු වෙලා තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ අනන්තය දක්වා තියෙන විඥානය දැනගන්න බව විතරයි. හිස් බව කියන්නේ දැනගත්තු දෙයක්. විඥානයට අරමුණන්නේ නේ. අපේ භාෂාවෙන් නම් නාම රූපය. විඥාණයට අරමුණු වන නාම රූපය තමයි හිස් බවනේ. එතකොට තව ටිකක් එහාට හිතන කෙනා නාම රූප කියලා එකකුත් නැහැ, හිස් බව කියලා එකකුත් නැහැ. එකක් දැනගෙන තියෙන්නේ විඥාණයෙන්. එහෙනම් මේ විශ්වයම අනන්තය දක්වා තියෙන්නේ විඥාණය විතරයි. විඥාන අංචායතන කියන ඊළඟ රූපාවචර ධ්‍යානෙට මේ කවුද යන්නේ? හිස් බව එනත් අය මොන කෙනා? ඒකට සමය දීලා ඉන්න පුළුවන්, අත්දකින්න පුළුවන්. දැන් භාවනා කරලා සමාධිය වඩාගෙන යනකොට දැන් ඉස්සෙල්ලා ශරීරයේ තියෙනවා කියලා දැනෙනවනේ. ඒ ගතිය නැති වෙලා යනවා. හරි? එතකොට රූප ගතියක් දැන් එන්නෙම නැහැ. එතකොට අර හිස් බව විතරයි තියෙන්නේ. ආකාශයේ වගේ අහසේ ඉන්නවා වගේ. හරි? අහසේ ඉන්නකොට ඉන්න බව දැනෙන්නේ නැහැ. අහසනේ දැනෙන්නේ හිස් බවනේ. ඒ හිස් බව අනන්තයි. ආකාසානච්චයි. ඊළඟට එයා තව ටිකක් මේක බලනකොට මේ හිස් බවක් දැනගත්තේ මේ හිතෙන්නේ විඥාණයටනේ අහුනේ. එහෙනම් ඒ විඥාන ගතිය විතරනේ තියෙන්නේ. දැනගන්න ගතිය විතරනේ තියෙන්නේ. ආන්නේ ඒකට හිත යොමු කරනකොට අනන්තය දක්වා වෙන මොකුත් හම්බ වෙන්නේ නැහැ විඥාණය විතරයි. විඥානං ඡායත. දැන් සාමාන්‍ය ශුන්‍ය භාවෙත් ඉක්මවා ගිහිල්ලා දැන් ශුන්‍ය භාවය දැනගෙන තියෙන්නේ විඥාණය. එහෙනම් විඥාණය තමයි ප්‍රධාන. විඥාණය විතරයි. හිස් බව කියන එකත් විඥාණය දැනගත්තු එකක් නිසා වෙන මොකුත් නෙමෙයි. එහෙනම් විඥාණය විතරයි තියෙන්නේ. අර ඕකත් හිතෙන් දැනගන්නවා කියන්නේ. එළියේ නැහැ කියන්නේ. දැන් විඥාණය විතරයි. ඔක්කොම හිතෙන් හදපු ලෝකයක්. විඥාන අංචායතනට යන තවත් ඕක දැන් ඕකත් අද්දක දැක ඉන්න කෙනෙක් ඔතනිනුත් කෙනෙක් ඉන්නවා. විඥානය කියන්නේ කරදරයක් නේ. දැනගන්න බව කියන්නේ කරදරයක්. ඒ කෙනෙක් තයින් ඉන්නවා. දැන් මොනවද එතකොට නැති වෙන්නේ? විඥානය කියන්නේ විඥානය කියනකොට අනිත් ලෝකේ තියෙන ඔක්කොම අයින් කරලානේ හිස් බවට. ඒකත් අයින් කරලානේ විඥානයටනේ. දැන් මුකුත්ම ඉතුරු වෙන්න පුළුවන්ද එතකොට? කිසිවක්ම නැති බව. දැනගන්න බවත් අයින් කරනවා. විඥානෙත් අයින් කරා නම් දැන් මොකද්ද කියන්නේ? කිසිවක් නැත, කිසිවක් නැත. නත්ති කිංචි නත්ති කිංචි කිසිවක්ම නැහැ. පොඩ්ඩ අහගන්නකො ගණපන්න නේද? දැන් මේ මට්ටමට ආවොත් විඥාණි කියන එකක්වත් දැනගන්නවා කියන එකක් නැහැ. ඒකත් හදාගත්තු එක. ඒකත් නැති මට්ටමකට යනවා. ඒකට කියන්න වෙන්නේ කිසිවක් නැහැ. නත්ති කිංචි කිසිවක්ම නැහැ. දැනගන්නවා කියන විඥාන ගතියවත් නෑ. කිසිවක්ම නෑ, කිසිවක්ම නෑ, කිසිවක්ම නෑ කියන ගතිය අත්දකින්න පුළුවන්. ඒ මට්ටමට කියනවා ආකින් චඤ්ඤායතනෙ. පේනවද? ඔය ලේසි පාසු වේවා නෙවෙයි ආ. අපි ඔය නිකම් මිත්‍යා දෘෂ්ටි කිව්වට අපි යන්න හදන්නේ ඕවට. විඥානෙත් අයින් කරලා යන්න හදන්නේ ඔතෙන්ට. කිසිවක්ම නැත. ඔතෙන්ට ගියායේ හිටියා. දැන් ආලාර කාලාම ඔය හත් වෙනි ධ්‍යානෙ උපදවාගත්තු කෙනෙක්. හරි? දැන් කිසිවක්ම නැත එකෙත් ඉන්නකොට එතනිනුත් එක්කෙනෙකුට දෙන්නෙකුට ඒකෙත් අඩුවක් පේනවා. ඔව් කිසිවක් නැත කියලා දන්නවනම් විඥානේ විඥානෙත් අයින් කරලා දෙන්නේ විඥානං ඡායතනෙ පහු කරලානේ යකින් ඡායතනට ආවේ නේ දැනගන්න බෑ. ඔව් ඊළඟට අපි දැන් අහලා තියෙන්නේ මොකද්ද? නේව සංඥා නා සංඥායතනෙ තමයි ඊළඟට. ඈ දැන් කිසිවක් නැත කියන සංඥා මාත්‍රයක් තියෙනවනේ කිසිවක් නැත. කිසිවෙක් නෙමෙයි කිසිවක්. කිසිවෙක් නෙමෙයි කිසිවක්. කිසිවක් කියනකොට පුද්ගලයාත් අයිති දේවලුත් අයිති ඈ. කිසිවක්. කිසිවක්මයි. නැත්නම් එහෙම ශුන්්‍යතාවය නේ. කිසිවක්ම නැහැ. හැබැයි ඒක ආර්ය ශුන්්‍යතාවය නෙවෙයි ඈ. හිත දිනු කරලා යන්න පුළුවන් ශුන්්‍යතාව. මේ ජීවිතය තුළම ධානය වලට සමාදින්න පුළුවන්. හරි? ඔතන ඒකෙදි මොකුත්ම නැහැ. හරි? එතකොට ඒකට සමවැදිලා ඉන්නකොට මොකුත්ම නැහැ කියන සංඥාවක නේද ඉන්නේ? මොකුත්ම නැහැ කියන සංඥාවයි. ඔන්න ඕකත් දකින්න කෙනා මේ මොකුත්ම නැහැ කියන සංඥාවෙදී ඉන්නේ. නේ කිසිවක් නැහැ කියන සංඥාවනේ කිසිවක් නැතනම් තිකින්චි ඔය සංඥාව ඒකෙන් මිදෙන්නේ කොහොමද ඔය සංඥාව තියෙනවා කියන්නත් බෑ ඔය සංඥාව නැහැ කියන්නත් බෑ කියලා එතනින් එහා පැත්තට යනවා නේව සංඥා නා සංඥා මොකද නැති භවයේ සංඥාව කිසිවක් නැති බව සංඥාවක් ඒ සංඥාව තියෙනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ නේව සංඥා නා සංඥා කියන එක මේ හිතනවා නෙවෙයි ආ අද්දකි හිතන එක නෙමෙයි අපි දැන් හිතන එකනේ කරන්නේ නෙමෙයි ඒ ඒ ස්වභාවයේ ඉන්නවා අද්දකි ධ්‍යානාභිකයට පමණයි ඕගොල්ලන්ටත් ධ්‍යාන වඩා ගත්තත් පුළුවන් මං ඒවා කරලා තියෙනවා ඒකයි මං කියන්නේ අත්දකින්න පුළුවන් ඈ හිස් බවක් අත්දකින්න පුළුවන් ඒ හිස් බවෙනුත් නොයදෙන ඒක තියෙනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ කියන ස්වභාවෙ අත්දකින්න පුළුවන් ඒක තමයි අටවෙනි ධ්‍යානෙ හරි ඒක දැන් අපි මේ කතා කරන්නේ හිතලා බලනනේ එහෙම නෙමෙයි ඒකටම යන්න පුළුවන් සමවදින්න පුළුවන් ඒ කියන්නේ අත්දකින්න පුළුවන් අෂ්ට සමාපatti කියන්නේ ඕකට වෙයි ධ්‍යාන 8 වෙනි එකට ගියා නම් එයාට අෂ්ට සමාපatti තියෙනවා කියනවා. මොකද 7 වෙනි එක නැතුව 8ට යන්න බෑ. ඔහො පිළිවෙලකට ඕක යන්නේ. හරි. එතකොට 8 වෙනි එකට යන කෙනාට 8ම පුළුවන් අෂ්ට සමාපatti ලාභිය කියනවා. හරි. දැන් මතක තියාගන්න මට කියන්න ඕනුනේ මේ මෙහෙම මේ මට්ටමට ගියාය හිටියේ බුදුදහම තිබිලාද නැතුවද? නැතුව. බුදුදහමක් අහන්නේත් නැතුව දැන් සිධවත් කුමාරයා ගිහිල්ලා උද්දකාරාම පුත්තගෙන් අය අටවෙනි එකත් ඉගෙන ගත්තා. කියන්නේ ඒ කාලේ කට්ටිය වඩපු දෙය. සමයදුනට. එතකොට මෙන්න මෙහෙම මේවා අත්දකින පිරිසක් එකයි. බුදු කෙනෙක් ඊළඟට බුද්ධත්වයේ ලබලා දහම කියා දෙන්නේ. මතක තියාගන්න මේ කාම ලෝකේ තියෙන සැප දුක දන්න අයට නෙවෙයි මේක කියාවෙන්නේ. ඒගොල්ලන්ට කියන්න බෑ කියලා අධෛර්ය වුණා. ඒගොල්ලන්ට කිව්වට මේක තේරෙන්නේ නැහැ. හැබැයි ඊටත් වඩා විමුක්තිය හොයන පිරිසක් ඉන්නවා. කෙලෙස් අඩු අය ඉන්නවා. නේද? මේක අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා. එතකොට බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලම් බැලුවේ එහෙනම් දැන් කාටද කියා දෙන්න ඕන? මුලින්ම පෙනුනේ Tamanta ඒ ධ්‍යාන 8ම උගන්වපු ගුරුවරු දෙන්න. ඒගොල්ලන්ට මේක අවබෝධ කරන්න පුළුවන්. ඒගොල්ලන්ට තමයි මේක කියා දෙන්න ඕන. කියලා නේද බැලුවේ. ඒ බලනකොට ඒගොල්ලෝ මැරිලා ඩි කියලා. ඒ හින්දා කියා දෙන්න බෑ. නේද? ඊට පස්සේයි අනිත් අය. එතකොට ඒගොල්ලන්ට නිග්‍රහ කරන්න එපා මේ මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. අපි ඉන්න මට්ටම එක්ක බලනකොට ඊට වඩා බොහොම හිත දියුණු කරපු කට්ටිය. හරි? එහෙනම් ධ්‍යාන වඩන අයට නිග්‍රහ කරන්න එපා, ගරු කරන්න ඕන. ඒගොල්ලන්ට කියන්නේ ලෝකේ ලයිට් යන්නේ නැති. ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම දෘෂ්ටි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ශ්‍රේෂ්ඨ. සාමාන්‍යයට වඩා ඒගොල්ලෝ ශ්‍රේෂ්ඨයි කියනවා. අපි තමයි මේ ඒගොල්ලෝ අර ධානය නෙමෙයි මිත්‍යා දෘෂ්ටිකයි කියලා පහත් කරන්න හදන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒගොල්ලෝ හරි ශ්‍රේෂ්ඨයි. ඕගොල්ලන්ට වඩා බොහොම ශ්‍රේෂ්ඨයි. ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම අය. මගේ බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙමයි. අපේ අය අද ඇහෙනවා මේගොල්ලන්ට නිග්‍රහ කරනවා. ඒ නිග්‍රහ කරන්නේ අඩු ගානේ ධානයක් වඩපු කෙනෙක් නම් නෙවෙයි. එච්චරවත් ශක්තිය තියෙන කෙනෙක් නෙවෙයි. එහෙනම් නොදැන නිග්‍රහ කරන්න එපා. බුදු කෙනෙක් දහම කියා දෙන්නේ ඔන්න ඔය වගේ මනස සංසුන් ප්‍රඥා මට්ටම ඉහළ අයට. ප්‍රඥාවන්තයන්ටයි බුදු දහම. අපි වගේ අර ගල් කැට ගොඩක් හොයාගෙන මැණික් ඊට වඩා වටිනවා කියන මට්ටමට නෙමෙයි. මැණික් ගොඩක් තියාගෙන ඒකේ වටිනම එක හොයන කෙනාටයි දහම තියාගන්නේ. තේනවා? පතරම් ගොඩක වටිනම දේවල් ගොඩක මේක තමයි වැඩියෙන්ම වටින්නේ කියලා වෙන් කරගන්න පුළුවන් අයටයි බුදු දහම තියෙන්නේ. අපි අර ගල් ගොඩක් නෙමෙයි අසූචි ගොඩේ ඉඳන් මේ බුදු දහම ගම්පයා කරන්න හදන. ඒ මට්ටමට පහත් මේ කාම ලෝකේ කියන එක. හරි. ඒකත් එක්ක මේ මනින්න සුදුසු එකක් නෙමෙයි බුදුදහම. අර ගැඹුරුම අච්චර ඉහළට ගියායටත් හොයාගන්න බැරි වුණ දෙයක් බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. හරි. දැන් ඒ මට්ටමක දහමක් මේ බුදුදහම කියන එක අච්චර ගරුත්වයක් දෙන්න ඕන. එහෙම නැතුව මේක හොයන්න ගියාට හම්බ වෙන්නේ නැහැ. අර මොනවා හරි බුදුහාමුදුරුවෝ කිව්වේ මේකයි කියලා ඔය කිය කියා තමන්ගේ අදහසට ගලප ගලප ඉන්න ඒවා තමයි අද ඇහෙන්න ලැබෙන්නේ. කාම ලෝකෙට ගලප ගලප කියන බුදුදහම. ඕක නෙමෙයි බුදුදහම. බුදු කෙනෙක් පෙන්වන්නේ මේ තුන් ලෝකෙම්ම තුන් භූමියෙම්ම ඈතර වෙන විදිහ. කාම රූප අරූප 31 තලෙම්ම ඈතර වෙන ක්‍රමයක් මේ බුදු කෙනෙක් පෙන්වන්නේ. හරි. ඒක බුදු කෙනෙකුට විතරයි පුළුවන්. බුදුවරුන්ට විතරයි ඒ ආවේනික ඒ දහම්. වෙන කාටවත් හොයාගන්න බැහැ. හොයාගත්තා නම් ඒක කියා දෙන්න බැරි කොටසක් ඉන්නවා බුදු දහම නැති කාලෙක පසේ බුදු. ඒකට බුදු කෙනෙකුට හරි පසේ බුදු කෙනෙකුට විතරයි ඒක අවබෝධ කරන්න පුළුවන් මේ චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය හතර. හැබැයි ආර්ය සත්‍ය හතර පවතින දෙයක්. ඒක එහෙම්මමයි. කාටවත් ඒක එහෙම නෙවෙයි කියන්න බෑ. වෙනස් කරන්න බෑ. වෙන විදිහක් තියෙනවා කියන්න බෑ. තතතා අවිතතතා අනඤ්‍යතා. මොකද්ද මේ ඉදප්පච්චේතාව කියන බුදු කෙනෙක් පෙන්වන ධර්මතාවය. පටිච්ච සමුප්පන්න ධර්මතාවය. පටිච්ච සමුප්පාදය කියන න්‍යාය. හරි. ඒක දැක්කොත් තමයි දහම දැක්කන්නේ. එතකොට ඒකට අහු නොවෙන අනිත් සේරම ලෝකය සසර. ඒවා තියෙන්නේ මොකක් හින්දාද? අවිද්‍යාව නිසා. නොදන්නකම නිසා. අඥානකම නිසා. අඥානකම මතයි ලෝකය. අඥානකම මතයි සසර. එතකොට ලෝකෙට අයිති ඕනම දෙයක් මොකක් හින්දාද තියෙන්නේ? අඥාන. තර අඥානකම මත තියෙන දෙයක් විස්තර කළා කියලා ඥානය පහළ වෙනවද? නැහැ. අනෝක හොඳට තේරුම් ගන්න. අඥානකමට තියෙන දෙයක් විස්තර කරන්න පුළුවන් වුණා කියන්නේ ඊතර වෙන දර්ශනය නෙවෙයි. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන එක නෙමෙයි. අඥානකම මත දොඩ නැගිච්ච දෙයක් ගැන කිය කියා ඉන්නේ. දැන් අඥානකමට ගොඩනැගිච්ච දහමේ තියෙන දේවල් ටික මොනවද? අඥානකමට ගොඩනැගිච්ච දහම කියලා අපි හිතන දේවල් ටිකක් තියෙනවා. ඒවට කියනවා පටිච්ච සමුප්පාදෙ නෙමෙයි පටිච්ච සමුප්පන්න ධර්ම. පටිච්ච සමුප්පාදය කියන න්‍යාය නෙවෙයි. ඒ න්‍යාය විස්තර කරන්න ලෝකෙට ලෝකෙ තියෙන දේවල් ගත්තානේ. ආන්නේ ධර්ම ටිකක් තියෙනවා ලෝකෙටයි. ලෝකෙටයි කියන්නේ අවිද්‍යාවෙන් ගොඩනැගුණ දේවල් නේද? මොනවද ඒ? පළවෙනි එක අවිද්‍යාව. දෙවෙනි එක සංඛාර. අවිද්‍යාව, සංඛාරය, විඥාණය, නාම රූපය. දැන් නාම රූපය ලෝකෙට අයිතිද නැද්ද? නාම රූපය ලෝකෙට අයිතිද නැද්ද? අයිති. විඥාණය ලෝකෙට අයිතිද නැද්ද? අයිති. නාම රූප ළඟට මොනවද තියෙන්නේ? සලාය. සලායතන ලෝකෙට අයිතිද නැද්ද? අයිති. දැන් සලායතන ගැන කොච්චර විස්තර කළත් ලෝකෙට අයිති. ඒතර වීමක් නෙවෙයි. අවිද්‍යාව මත ගොඩනැගෙනද? තේරෙනවද? මේ ආයතනේ මෙහෙමයි මෙහෙමයි කියලා අපි විස්තර කරනවා. හා පෙරණ තිබීම හටගත්තා, ඉතුරු නැතුව නිරුද්ධ වුණා, ඇති වෙනකොටම නැති වුණා, අරව මේවා තියෙනව නේද? දැන් ඔය ඊතර වීමද ලෝකෙද? ලෝකෙ ගැන විග්‍රහයක් කරනවා. දුක් දුක් ආරේ සත්‍ය නෙමෙයි ඔය දුක ලෝකය. අවිද්‍යාව, නොදන්නකම, අඥානකම. ඔක ඥානවන්තකම වෙන්නේ නැහැ. විද්‍යාව වෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් ගොඩනැගිච්ච දේ. දැන් වතුර හැදුණා බල්ලාගෙන විස්තර කරනවා. මූ සැර බල්ලෙක්, මෝ හොඳ බල්ලෙක්. නුවණද මෝඩකම? මෝඩකම. එහෙනම් නාම රූප දැන් ලිහාගත්තා කියලා නාම රූප ගැන විස්තර කර කර ඉන්න එක ඊතර වීමද මෝඩකමද? නාම රූප දෙන්නේ මොකක් හින්දාද? නොදන්නකම හින්දා නේද? අවිද්‍යාව හින්දා නේද? අඥානංකම හින්දා නේද? දැන් නාමය මේකයි රූපය මේකයි මන් නාම රූප වෙන් කරගත්තා මේකයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා ඔන්න ලොකුවට විස්තර කරනවා. මොකද්ද මේ පෙන්නන්නේ? නොදන්නකම. සම්මාදිට්ඨියවත් නැහැ. ඊතර වෙන ඥානය කියන්නේ සම්මාදිට්ඨියනේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඒවා තිබුණා නම් නාම රූප ගොඩ නැගෙයිද? නාම රූප ගොඩ නැගෙන්නේ අවිද්‍යාව මතනේ, නොදන්න කම මතනේ. විඥාණය තියෙනවා නම් නාම රූප තියෙන්නේ. විඥාණය කියන්නේ ඊතර වීමද ලෝකෙද? ලෝකේ. දැන් විඥානං චායතනය කියලා එකක් කිව්වේ අනන්තය දක්වාම විඥාණය. ඔය ඊතර වීමද ලෝකෙද? ලෝකේ. ඔක අඥානකම. ඔකට ඥානය කියන්න බෑ. හරි. දැන් අපි මෙච්චර කල් කරලා තියෙන්නේ මොකද්ද? ඕවා මොකද්ද? මොකද්ද ওই විඥාණය කියන්නේ? මොකද්ද නාම රූපේ කියන්නේ? නාමය කියන්නේ මොකද්ද? රූපේ කියන්නේ මොකද්ද? ඕවා ඕවා කියන්නේ නැහැ. මේවා හැබැයි දැනගන්න ඕන. ඒ දැන ගැනීම ඊතර වීම කියලා හිතන්න එපා. ඔය මොනවදෝ දෙයක් දැනගත්තා. මොනවදෝ දෙයක් ලැබුණා. නාම රූපේ මේකයි කියලා දැනගත්තා. ලැබුණා. කාටද ලැබුණේ? මට. ලැබුණ දේත් තියෙනවා, ලැබුණ කෙනක් තියෙනවා. දැනගත්තු දේත් තියෙනවා, දැනගත්තු කෙනක් තියෙනවා. මොකද්දනේ? සක්කාය දිට්ඨිය. සොකියත්තේ සක්කාය. දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන එකක්. සක්කායයි සක්කාය නිරෝධයයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. අපි අර මට හම්බ වුණ දේ, මං දැනගත්තු දේ, මට ඔන්න නුවණ තියෙනවා දැන්. බුදුහාමුදුරුවෝ කියපු දේ මං දැනගත්තා. මං හොයාගත්තා බුදුහාමුදුරුවෝ කියපු දේ. තේනවනේ කොච්චර මුලා වෙලාද කියලා? සක්කාය දිට්ඨියවත් දුරු වෙයි. දුරු වෙන්නේ නැතිව සම්මා දිට්ඨියවත් පහළ වෙන්නේ. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානංවත් පහළ වෙන්නේ. හා ඉතින් ගොඩාක් පරිස්සම් වෙන්න ඕන අද දහම අහනකොට. ওই ටික ගලප ගලප කියලා නාම රූප නාමය කියන්නේ මොකද්ද? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ඕනම් තව දෙකක් දාලා සබ්බචිත්ත සාධාරණ චෛතසික අරවා මේව වර්ග කර කර කියයි. කවුද ඔක දැනගත්තේ? ওই දැනුමක් නෙවෙයි. කාටද ඔක ලැබුණේ? ආ ඒ ප්‍රශ්නේ අහන්න එයාට කල්යාණ මිත්‍රයෙක් නේ. ඕක තාම සක්කාය දිට්ඨිය කියලා පෙන්නන කල්යාණ මිත්‍රයා එයාට ලැබිලා නැහැ. කියන අය හම්බ වෙන්නේ නැති. එයාගේ මානෑ හින්දා ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ ඕක ඇති වුණ තැනම නැති වෙනවා. මේ හිත හටගත්තු තැනම නැති වෙනවා. ආ චෛතසික ටික සිතත් එක්කමයි හටගන්නේ. ආ සිතට පෙර නෙමෙයි පසුවත් නෙමෙයි ඇති වෙන තැනම නැති වෙනවා. ඔය කතා තමයි අද දහමේ නාමෙන් අහන්න ලැබෙන්නේ. හැබැයි ඔක ලෝක විස්තරයක් නිසා අවිද්‍යාව මත ගොඩනැගුණ දේවල් රූප චිත්ත චෛතසික වට කියන්නේ සංකත ධර්ම. ඕක 28කට බෙදලා කිව්වා කියලා මේ ඉතර වෙන්නේ නැහැ. අඥානකමේ විස්තරයක් නම් කියනවා නේද? මෝඩකමට හම්බ වුණදී තව ටිකක් විග්‍රහ කරනවා. ඒක ඉතර වෙන මාර්ගය වෙන්නේ නැහැ. අඥානකමින් ගොඩනැගුණ දේ කොච්චර විස්තර කළත් ඉතර වෙන මාර්ගය වෙන්නේ නැහැ. අඥානකම කියන්නේ දුක්ඛේ අඥානං, සමුදය අඥානං, නිරෝධේ අඥානං, මග්ගේ අඥානං. බුදුහාමුදුරුවෝ පෙන්නන ඉතර වෙන මාර්ගය පටන් ගන්න දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. සම්මාදිට්ඨිය. මේ සතර ඥානෙ අයන් උච්චති සම්මාදිට්ඨිය. මේකටයි සම්මාදිට්ඨිය කියන්නේ. සම්මාදිට්ඨිය නැතුව ඉතර වෙන මාර්ගයක් එන්නේ නැහැ. එහෙනම් සම්මාදිට්ඨිය ඇති කරගන්න ලෝකේ අවිද්‍යාවෙන් හටගත්තු දේ කඩ කඩා බිඳ බිඳ ඉඳලා හරියන්නේ නැහැ. බුදු කෙනෙක් වෙන්න පුදහම අහලා ඒකට අනුගත වෙනවා. ඉතර වුණ කෙනා කියන දේට ශ්‍රද්ධාවකින් ඒක අහනවා. මේ අපි දන්න ලෝකෙට ගලප ගලපා ඒක වචන ටික ගලපලා හරියන්නේ නැහැ. ඒකයි අපේ අදහසක් දානකම් බුදු දහම ඇහෙන්නේ නැහැ. අපේ අදහසක් දානකම් බුදු දහම ඇහෙන්නේ නැහැ. හරි? ඒකයි මේ අපේ අදහස් අයින් කරලම ඇහුවොත් තමයි ඇහෙන්නේ. තේරෙන්නේ නෙමෙයි. අඩුගාඩි මෙහෙම දෙයක් තියනවා කියලාවත් ඇහෙන්නේ. අපේ අදහස් අයින් කරලම ඇහුවොත් අපේ අදහස් දාන ටික පෙන්නනවා චංකි සූත්‍රේ. සද්දා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජානක්ක. ශ්‍රද්ධාව හින්දා අපේ අදහස් ටික දානවා. රුචිය අපේ කැමැත්ත හින්දා අපේ අදහස් ටිකට ගලපනවා. සද්දා රුචි අනුසව අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙන මෙච්චර කල් අහලා තියෙන ඒවා හින්දා අපේ අදහස් වලට ගලපනවා. ඒවට ගලපනවා අනුසව. ආකාර පරිවිතක්ක මෙන්න මේ ආකාරයට මෙහෙමයි මෙහෙමයි කියලා පරිවිතක්ක කරනවා. අර ගලපනවා මේ මොකක්ද කියන්නේ ඒකට තර්ක කරනවා. තර්කයට ගලපනවා මේ හින්දා මෙහෙමයි මේ හින්දා මෙහෙමයි මේ හින්දා මෙහෙම වෙන්න බෑ. ඔන්න ආකාර පරිවිතක්ක. ඔහොම ගලපලා ගන්න එකත් බුදු කෙනෙක්ගේ දහම නෙමෙයි අර්ථය නෙමෙයි අපේ අදහසට ගලපන එක. ගලපගන්න හන්ද බුදුහාමුදුරන්ගේ වචන ටික අපේ අදහසට ගලපනවා ආකාර පරිවිතක්. දිට්ටි නිඥානක් අන්ති වැහැගෙන ඉන්න දිට්ටි වලට දාලා බලනවා. ඒ ඇහෙන ටික අර දිට්ටි වලින්මයි දකින්නේ. මේ කිව්වේ මේකමයි. මේ කිව්වේ මේකමයි. ඔය පහ තියෙන තාක්කල් මේ ඊතර වෙන කෘත්‍යයට එන්න බෑ. බුදු කෙනෙක් වෙන්නන ඊතර වෙන කෘත්‍යයට එන්න බෑ. හරි? මොනවාද පහ? ශ්‍රද්ධාව, රුචිය, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ටි නිඥානක් අන්ති. ඔය පහ ඉක්මවන දර්ශනයක් මේ ඊතර වෙන කෘත්‍ය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදු කෙනෙක් පෙන්වන අර්ථය. ඒ අර්ථයේදී මුකුත් ලැබෙන්න බෑ ඊතර වීමක් නිසා. ඊතර වෙන කෘත්‍ය. ඔන්න ඕක හොයාගන්න තමයි බුදු දහම හොඳට අහන්න ඕන. කන් යමා අහන්න. සාවධානව අහන්න. ඉවසීමෙන් අහන්න. කන්තිය. අපේ අදහස් දාලා ඉවසීම නැති කරගන්න එපා. හදිස්සියෙන් එපා. අපේ ටික පැත්තක තියලා බොහොම ඉවසීමෙන් අහන්න. එතකොට තමයි හරියට ඇහෙන්නේ කියන දේ. හරි? ඔය ගුණාංග නැති හින්දා අපිට ධර්ම ඇහෙන්නේ නැහැ. ඔය ගුණාංග නැති අයගෙන් දහම ඇහෙනකොට ඒගොල්ලන්ගේ අදහස් ඇහෙනවා නිසා බුදු දහම ඇහෙන්නේ නැහැ. ඒතර බුදු දහම අහන්න එකක් කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕන, දහම කියන්න ඕන. අපේ පැත්තෙන් අපේ අදහස් දාන්න නැති මට්ටමේ කාන්තිය, ඉවසීම, නිහතමානී බව, මුදු අනතිමානී බව, සත්‍යම හොයන බව, ආර්ය සත්‍ය අපිට ගැලපෙන සත්‍ය නෙමෙයි, සාපේක්ෂ සත්‍ය නෙමෙයි, පවතින සත්‍ය, යථාභූත ස්වභාවය හොයන කෙනෙක් වෙන එක අවංක බව. අපිව අපිවම රවට්ට ගන්නව අවංක නැති වෙනවා. වංචනික ධර්ම කියන්නේ ඒක. ඒ සත්‍ය හොයන බව අවංක බව. මෙයා කියපු හින්දා පිළිගන්නව නෙවෙයි, අපිට ගැලපෙන හින්දා පිළිගන්නවත් නෙවෙයි. අර බුදු කෙනෙක් පෙන්නන ඊතර වෙන කෘත්‍යද අච්චරයි බලන්නේ. මොනවා හරි ලැබෙනව නම් ඊතර වෙන කෘත්‍ය නෙවෙයි. ඊතර වෙන කෘත්‍ය නම් ඒකේ සක්කාය දිට්ඨිය පිහිටන්න බෑ. මට තව යමක් ලැබුණා වෙන්න බෑ. හරි. දැන් ඔය කිව්වේ දහම හොයන්න දැනගන්න අපේ වෙන්න ඕන පැත්ත. ඒකට ඔන්න ඔය ටික හදාගත්තොත් දහමෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙනවා. දහම ඇහෙන මානසිකත්වය හැදෙනවා. හරි. ඒතර වෙන දහමක්ද මේ කියන පැත්ත? නැත්තම් මට යමක් ලැබෙනවද? මට තව මොනවා හරි හම්බ වෙනවද? නැත්තම් ඊතර වෙනවද? ඊතර වෙන කෘත්‍යයක් තමයි බුදු කෙනෙක් පෙන්වන්නේ. හරි. හොඳයි. අපි පොඩි විවේකයක් ගමු තේ වලට. ඊට පස්සේ ප්‍රශ්න අහන්න ඕනේ. හොයන්න පටන් ගන්න. අන්දව පිළිගන්න එපා.